අද අපි උදේවරුවේ දම් සාකච්ඡා සිද්ධ කිරීමේදී කර්මයක් විපාක දීමේදී ඒ සඳහා අදාළ පරිසරයේ බලපෑම ක්‍රියාත්මක වන ආකාරයත්, එතුලින් අනන්තර සමනන්තර ප්‍රත්‍ය ක්‍රියාත්මක වන ආකාරයත් පහදා දෙන්න කියන මේ ප්‍රශ්නෙටයි පිළිතුරු වශයෙන් දහම් විග්‍රහය සිද්ධ කළේ. දැන් අපි යනුව තේරුම් ගන්න ඕනේ මෙහෙම දෙයක්. මේ ලෝකේ ඊශ්වරවාදයක් මේ බුද්ධාය පිළිගන්නේ නැහැ. ඊශ්වරයේ කිසි ලෝකෙම හොලා තියනවා කියන එකක් හෝ ආකාශමිකවාදී කියන මේ ලෝකේ අහම්බෙන් හටගත්තා කියන එක හෝ එහෙම දෙයක් පිළිගන්නේ නැහැ. ලෝකේ ආරම්භ වීමේදී මේ සෑම දෙයක්ම සංකතයි පටිච්ච සමුප්පන්නයි කියලායි පෙන්වන්නේ. සංකතයක් තියෙනවා පටිච්ච සමුප්පන්නයි. එන හේතුඵල සහිතයි. හේතුඵල සහිතව ලෝකේ හටගත් යමක් ඇතනම් හැම දෙයකටම හේතුවක් තියෙනවා හටගන්න. හේතුවක් නිසා හටගත් දෙයක් තමයි ලෝකේ කියන්නේ. මේ ශරීරයත් හේතුවක් නිසා හටගන්න. ඒක හේතුවක් නෙමෙයි. බහු හේතුකයි. බොහෝ හේතු සහගතයි. ඇතකල දිවනාසී ශරීරයේ මන හටගන්නේ සහේතුක. හේතු සහගතව. ඒ වගේම රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන ලෝකේ හටගන්න දේවල් හටගන්නේ හේතු සහගතව මුල් වෙලා හටගන්නවා. හටගත්තට පස්සේ ඒ කර්ම වේගයන්ගෙන් ඒවා ක්‍රියාත්මක වෙනවා. හේතුන් නිසා හටගන්නවා. හටගත්තට පස්සේ විපාක ඵලයක් වශයෙන් ක්‍රියාත්මක වෙනවා. ඒ ලෝකේ සකස් වෙලා ක්‍රියාත්මක වෙන හැටි. යම් කිසි කෙනෙක් අනුන්ට ගිනි දෙන විදිහේ පාප කර්ම රැස් කරනවා නම් අනේ කරපු අපරාධයක් මම කොහොමද මේක දරන්නේ කියලා පපුවේ අත තියාගෙන කෑ ගහනවා දැවෙනවා. මෙහෙම ගිනි ගන්න අපරාධයක් ඇයි කළේ? ඇයි මෙහෙම හෙන ගිනි අපිට දුන්නේ කියලා පෙලක් අය මහා අඳුමනා නගෙනවා. අන්නේ වගේ දේවල් යම්කිසි කෙනෙක් කළොත් කෙනෙකුට ඒ කරගත පාප කර්මය නිසා යම් තැනක ගිනි හටගෙන දැවෙනවාද අන්නේම තැනක ඉපදෙන්න හේතු වෙන කර්ම වේගයක් නියුත් කරනවා. සකස් කරගන්න. ඒ සකස් කරගන්න කර්ම වේගය ක්‍රියාත්මක කරන්න කවුරුවත් ලැහැත් වෙලා නැහැ. ඒ කර්ම වේගයම තමයි ඊට අවශ්‍ය පරිසරය සකස් කරන්නේ. යම් තැනක අටමහා නිරය කියලා සකස් වුණා නම් ඒක දෙවියේ බ්‍රහ්මයේ ඊශ්වරයේ කරපු දෙයක් නෙමෙයි. ඔන්නේ කරගත ගිනි අනුන්ට ගිනි දීමේ පාප කර්ම කරන ලෝක සත්වයින්ට අනුකූල තැනක් මේ විශ්වයේ හැදෙනවා. සක්වල තුන හැදෙනවා. ඒවා පහත් ගති නිසා ලෝකයේ සම්මත පහත්යයි තැනක් ඇද්දී ඒ පහත් ප්‍රදේශයේ ඒකට තෝතැන්නක් නැත්නම් බහුතලයක් වෙනවා. ඒ නිසා තමයි අපාය කියන එක යට පොළොව යටට සම්බන්ධ වෙලා තියෙන්නේ. පහත් පැත්තට සම්බන්ධ වෙලා තියෙන්නේ. මේ ලෝකේ සකස් වෙන ක්‍රමවේදියත් ඒ වගේ. ඒ නිසා එතන ගියාට පස්සේ මොකද වෙන්නේ? විඳින දුක කාටවත් පේන්නේ නැහැ. දැන් මේකට හේතු තියෙනවා. අපි කරපු හැටියටමයි ඒවා සකස් වෙන්නේ. හොර වැඩ කරන්නේ අනුන්ට ගිනි දෙන්නේ බොහෝම රහසිගතව. එළිපිට නෙමෙයි. බොහෝ ප්‍රේ කරන්නේ එහෙම. ගහන්න යන්නේ හැංගිලා. එහෙම තමයි කරන්නේ. කුමාන්තරණ කියලා අපි කියන රාජගතව කරන වැඩ පිළිලක් තමයි එක පාට ගිනි කත්තා වගේ එළියට බහි. ඒ කටයුතු කරන්නේ රාජගතව නෙවෙයි. විපාක විදිහට උරත් ඒක හොයන්න බැරි රාජගත තැන්වලමයි හටගන්නේ. කරපු හැටියට විපාකේ. ඒ නිසා තමයි ඉන්න අය හැවටෙන්නේ. කොහේ තියෙන අපායත් ඔක්කොම මේ මහ පොළොව උඩනේ. මෙන්න මෙහෙම අදහස් ගන්න. අපායත් මේ දිව්‍ය ලෝකෙත් මේ ඔක්කොම මෙහෙ කියලා. එහෙම තමයි හදාගන්න ක්‍රමේ. ඉතින් මොකද වෙන්නේ? නොකිය කරනකොට නොපෙනෙන තැන හැදෙනවා. බැලුවට බලන්න බෑ සාමාන්‍ය හැටි. මේක ක්‍රමය. ඒ සකස් වෙන ක්‍රමවේදී අන්න එහෙමයි. අනික් කෙනාට එහෙම රහසිගතව විනාශයක් කළා නම් එබඳු අයට විපාක දෙන්න සිද්ධ වෙන්නේ ඒ වගේ තැන්වල. ඒ විපාක දෙන ආකාරයේ පේන්නේ නැතුව යනවා. ඒක සැඟ වෙනවා. සාමාන්‍ය ඇහැකට සාමාන්‍ය අවිද්‍යාවෙන් වැහිච්ච කෙනෙකුට ඒක පේන්නේ නැහැ. ඒ නිසා මොකද කරන්නේ? එහෙම ඒවා නැහැ කියන දෘෂ්ටියටම වැටෙනවා. අපායක් නැහැ, දෙව්ලොවක් නැහැ, ප්‍රේත ලෝකයක් නැහැ, ඔවා බොරු කතා, මේ පේන හරිය විතරයි තියෙන්නේ. ඔය ආදී වශයෙන් නිගමනවලට බැහැලා. අර වරදට තව තවත් පෙළඹෙන්නම මඟ පෑදෙනවා. අනුන්ට රහසිගතව කරපු අපරාධවලට විපාක විඳින්න වෙන්නේ ඒ ජාතිය ප්‍රතිඵලයක් ලෝකෙ මතු වෙලා කර්ම විපාක වශයෙන්. ඒකයි ඒවත් නොපෙනෙන්නම සකස් වෙන්නේ. එතකොට තවත් ප්‍රශ්නයක් එන්න පුළුවන්. පින් කරන්නේ හැංගිලාද කියලා ප්‍රශ්නයක් එන්න පුළුවන්. ඒවත් තේපේ නැන්නේ අපිට. අපාය විතරක් පෙරේතිය විතරක් ඇදියෝ වෙන්නේ නැහැ. එහෙමත් අදහසක් එන්න පුළුවන්. ඒකට හේතුවක් තියෙනවා. මොකද හේතුව? උතුම් ගුණ තියෙන අය. මම මෙහෙම ගුණවතී කියලා ලෝකයට හඟවන්න උත්සාහ කරන්නේ. එහෙම හඟවනවා නම් ඊතර උතුම් ගුණේ පරිපරුද්දක් තියෙනවා. මොන හරි පරිපරුද්දක් තියෙනවා. ලාභයේ කීර්තිය ප්‍රහංසාව බලාපොරොත්තු වෙන අංගලේ එයා එක හඟවන්න හදනවා. අනිකයි දැනගන්නවට කැමති. අන්නේ මට්ටමේ වට ඒ කියන්නා වූ නොපෙනෙන දෙව්ලොව සම්බන්ධ කරන්න කර්ම වේගයක් හදාගන්න හැදෙන්නේ නැහැ. ඊළඟේ උතුම් ගුණ කියනවා කෙනෙක් කියන්නේ නැහැ. කියන්නේ නැත්නම් ඒකේ ගුණේම ස්වභාවය. නොකියනවාම කියන එක නෙමෙයි මේ කියන්නේ. ලාභ කීර්ති ප්‍රශංසා බලාපොරොත්තු වෙන කියන්නේ නෑ. ඊ ලාභ කීර්ති ප්‍රශංසා බලාපොරොත්තු වෙන ඉන්න ලෝකයට පේන්නේ නෑ. එහෙමද? ඒව අත්හැරපුවාට තමයි ටික ටික දිවස කියන එක පහළ වෙලා පේන්න පටන් ගන්න. ඒ දින වෙනස ඕකයි. ලාභ කීර්ති ප්‍රශංසා බලාපොරොත්තුලා පින් කරන අයට ඒ පින වලදින එක හරි. පිනට ප්‍රතිඵල හොඳම තමයි. හැබැයි ඒවා වලදින්නේ ඔය පිරිපිරි තියෙන සාමාන්‍ය මට්ටමේ ඒවා විතරයි. විපාකයක් බල අඩු වෙනවා. ගුණ හඟවන බලාපොරොත්තුවක් නැති. හඟවන කියන්නේ ලාභ කීර්ති ප්‍රශංසා තක. එහෙම බලාපොරොත්තුවක් ගුණ බලාපොරොත්තුවක් නැත්නම් එහෙම හඟවන්නේ. එහෙමයි ගුණ මහත්ඵලයි. මහත් බලවත්. ඒ බල ඇති මහ පින්නෝලි. උපද්දවන ශක්තියත් මහ බලවත් වෙනවා. එක් අවස්ථාවක බුදුපියාණන් වහන්සේ වැඩ වසන කාලේ එක උපාසක මහත්මයෙක් හිටියා. ඒ උපාසක මහත්මයාගේ ගුණ 8ක් පිළිබඳ බුදුරජාණන් වහන්සේ වර්ණාවක් කළා. ඒ අහගෙන හිටපු එක්තරා වික්ෂුන් වහන්සේ නමක් ඒ උපාසකතුමා හමු වෙන්න ගියා. මේ උපාසකතුමා බලන්න වටිනවා. එහෙම ගිහිල්ලා බුදුපියාණන් වහන්සේ ඔබ ගැන ගුණ 8ක් ප්‍රකාශ කළා. ඇත්ත වශයෙන් ඔබට ඒ ගුණ තියෙනවා. මෙහෙම කියලා අහනවා. මේ බුදු පියාණන් වහන්සේ මම ගැන මොනවා කිව්වා කියන්නේ මම දන්නේ නැහැ. මම ළඟ තියෙන හරියක් ඔබ වහන්සේට කියන්නම් කියලා. එකින් එක ප්‍රකාශයක් කරා. අන්න ඒකත් වැදගත් දෙයක්. මොකද ಗುಣ නොකියනවා කියන එක නෙමෙයි, සුදුසාට සුදුසු තැන කියනවා කියන එක මේ බුද්ධාය පෙන්නනවා. සුදුසු නම් සුදුසු තැන කියනවා. දැන් ලාභකීති ප්‍රහාසාතකා කියන එක සුදුසු නෑ. ඒක සුදුසු තැනක් නෙමෙයි, සුදුසක් නෑ. අර උපාසකතුමා අර හාමුදුරු එක්ක කිව්වේ එහෙම කිසිම බලාපොරොත්තුවක් ඇතුව නෙමෙයි. අනුපිළිවෙලින් කියනකොට අර හාමුදුරන්ට හරි ප්‍රශ්නයක්. බුදුපියාණන් වහන්සේ දේශනා කරපු ආකාරයටම ඒ අනුපිළිවෙලටම මේ ගුණ කියනවා. එයා ළඟ තිබිච්ච ගුණ. එහෙන් කිව්වට පස්සේ කියනවා උපාසක මහත්තයෝ අද අපේ භාෂාවෙන් ඔය කියන්නේ තේරුම් ගන්න. එදා තිබිච්ච භාෂාවෙන් ඔය කියන්නේ. උපාසක මහත්තයෝ ඔබ ඔය කිව්ව විදිහටම තමයි බුදුපියාණන් වහන්සේ ඔබ ගැන කිව්වේ. මම ගැන එහෙම කියනකොට තව සුදුවත් ඇඳගත්තා එහෙම අහගෙන හිටියද? මෙහෙම කියලා අහන. නෑ අපි විතරයි හිටියේ කිව්වා. බොහොම හොඳයි. එහෙනම් හොඳයි. ඊළඟ එකට චිත්ත ප්‍රසාදයක් ඇති කළා. ඊට පස්සේ මේ කාරණේ නැවත වතාවක් ඒ ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ හැම වෙලාවෙම විච්ච සිද්ධි එහෙමම කිව්වා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ උපාසක මහත්මයා නවවැනි ගුණයත් ඔකට එකතු කරගන්න. ඒ අල්පේච්ඡතාවයේ තියෙන උතුම් ගුණ. ඒ ගුණය අනිකෙක් දකින්නට කැමැත්තක් නැහැ. මොකද ලාභ කීති ප්‍රහංසා වෙනවට කැමති නැහැ ඒ නිසා. අන්න ඒ වගේ ස්වභාවයක් තියෙන. ඒක තමයි සුදුසාට සුදුසැන ගුණ කියනවා නැත්තේ නැහැ සුදුසු නම්. ලාභකීති ප්‍රහංසාතකල කොහොමවත් කියන්නේ නැහැ. අන්න ඒ බඳු ගුණ තමයි යන සාමාන්‍ය කෙනාගේ ඇහැට නොපෙනෙන. නමුත් මහා බලවත් ওই දේවාත්ම භාව බ්‍රහ්මාත්ම භාව ලබන්න හේතු කාරණා වන්නේ. ඒ තමන් කරන ලද කාරණේ යම්සේද ඊට අනුකූලව එහෙම සිද්ධ වේ. යහපස්සේ බේන්න සිද්ධ කරපු දෙයක් යහපතට කළා නම් ලාභ කීති ප්‍රහංසා තකා කරන්නේ නැතුව ඒවා ලැබෙන්නේත් එහෙමම තමයි. දැනුවත් එහෙමවත් ලැබෙනවා. හැබැයි ලාභ කීති ප්‍රහංසා තකා ගත්තේ නැති කෙනෙකුට එහෙම ලැබුණත් මොන දෙයක් හරි. එතන ඒත් ලාභ කීති ප්‍රහංසා තකා මානයක් අදිමානයක් අවදාවත් එන්නේ නැහැ. එයින් අවඩක් කරගන්න මානසිකත්වයක් ඒ ඇයි ඇති වෙන්නේ නැහැ. ඒ ස්වභාවයන් එහෙම දෙයක්. ඉතින් අපි යමක් කළේ යම්සේද මේ ලෝකයේ තුල තියෙන දේවල් වලින්මයි ඒ හොඳ දේ හෝ නරක දේ හෝ කරන්නේ. මේ ඇස කන දිව නාසය ශාරීරිය මන උපයෝගී කරගෙන බාහිර ලෝකයේ රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධර්ම කියන ඒවා ලබා දෙන ද්‍රව්‍ය වස්තු උපයෝගී කරගෙන ඒ කියන්නා වූ සම්බන්ධයෙන් තමයි හොඳ හෝ නරක කරන්නේ. එහෙනම් කළේ යමකින්ද විපාක දෙන්නේ ඒ වගේ දේවල් තුලින්මයි. ඒ නිසා ඊට ගැළපෙන ලෝක හැදෙන නිසා අර අනුන්ට ගිනි දීපු ජාතිය සාප කරපු අපරාධ කරපුවාට බල දෙන්නේ. ඒ වගේම ගිනිගත් ස්ථාන ලෝකේ හටගන්න. ඒක තමයි කිව්ව අපායේ ඊශ්වරයෙක් මැව්වා නෙමෙයි. කවුරුවත් මැව්වා නෙමෙයි. ඕන්නේ කර්ම වේගෙම මැවෙන හැටි. අහම්බෙන් හටගත්තා නම් එහෙම එකක් ඒ විදිහට හටගන්න බෑ. කෙනෙක් යම් කර්මයක් හොඳ හෝ නරක කරා නම් ඒකට විපාක දෙන්නේ ඊට අනුකූල වන්නා වූ ලෝකයක් අහම්බෙන් වෙන්නත් බෑ. එහෙනම් කොහොමද වැවුනේ? ඒ පුද්ගලයෝ කරන කර්ම වේගය ඒකට හේතුකාරක වුණා. ඊට සුදුසු තැන සුදුසු ආකාරයෙන් ඒවා නිර්මාණය වෙනවා. ඒ ශක්තිය ක්‍රියාත්මක වෙනවා. එතන මේ කර්ම වේග ක්‍රියාත්මක වෙනකොට ක්‍රියාත්මකින ආකාර දෙකක් වෙයි. පුද්ගලත්වය සකස් වෙන්නේ එක විදිහට ක්‍රියාත්මක වෙනවා. ඒතර හට ගන්නවා නාම ජීවිතේන්ද්‍රිය. හිතක් හට ගන්නද රූප ජීවිතේන්ද්‍රිය හට ගන්න. ඒ ජීවිතේන්ද්‍රිය රූපය හටගන්නේ කර්ම වේගය මුල් කරගෙන. යම් කිසි දෙයක් පවත්වන ශක්තිය ගොඩනගන පවත්වන ශක්තිය. එනම් මේ කය විතරක් නෙමෙයි ජීවත් වෙන්නේ. ලෝකෙ ගස්වලනු ජීවිතේන්ද්‍රියතිය. ඒ නිසා ඒවා ජීවත් වෙනවා. හැබැයි නාම ජීවිතේන්ද්‍රියක් ගස්වලට නැහැ. රූප ජීවිතේන්ද්‍රිය කියන එක ජීවිත රූපයක් සකස් වෙන ක්‍රමයක් තියෙන අනුරූපයක්. ඊ අපි විසින් කරන කර්ම වේගයේ බාහිරට බලපාන ආකාරය. අන්න ඒ ආකාරයෙන් අපි යමක් ලෝකයට කළාද ප්‍රතිචාර ආපහු ඒ ආකාරයෙන්මයි අපිට එන්නේ. ඊට ඕන විදිහට සකස් වෙනා ලෝකය. මේක එක්කෙනෙක් කරපු එකට එක්කෙනෙකුට සකස් වෙන ලෝකයක් නෙමෙයි. අප්‍රමාණ ලෝක සත්‍යය. බොහෝ කොට ඊ අදහස් වලට සමාන අදහස් ඇත්තන්ගේ ප්‍රමාණය බැලුවොත් මෙතෙක්යි කියලා ප්‍රමාණය කෝටි මෙච්චරයි කියලා අපිට කියන්න බෑ. ඒ වගේ යම් දෙනක ඉඳගෙන දුක් වේදනා හෝ සැප හෝ විඳිනවා කියන ලෝක සම්මතිය. සැප දුක දෙක විඳින්න හේතුකාරක වන්නා වූ ලෝක පහළ වෙනවා. ඊයේ ලෝක වල උපදින්න හේතු වෙන ගති ලක්ෂණ ආසන්න ගති ලක්ෂණ නැති සත්වය ප්‍රමාණ වශයෙන් ඒත් අප්‍රමාණමයි. ඊයේ දේව ගති මනුෂ්‍ය ගති තියෙන සත්වය අප්‍රමාණ. ඒ වගේම නොයි තිරිසං ගති තියෙන සත්වයෝ තියෙනවා ඒ වගේ. නිරේ ගති තියෙන සත්වයෝ ඒ වගේම ඉන්නවා. මෙන්න මේ ලෝක සත්‍යයන්ගේ පොදු කර්ම වේගයේ ක්‍රියාත්මක වෙලා එකිනෙකාට සම්බන්ධයෙන් ගැළපීලා කර්ම භුක්තිය ලබන්න තියෙන නිසා ඒ ස්වභාවය නිසා මේ පොදුවේ ලෝක සත්‍යෝ ගැවසෙන පැවැත්ම ගිනින සක්වලේ එබඳු ප්‍රදේශ හටගන්න නිසාම තමයි මේ එක්තිස් තලයක් ලෝකේ හටගන්න. කවුරුවක් කරන එකක් නෙමෙයි. ඒ කර්ම වේගයන් වූ ඒ තර හටගෙන ඒවට අවශ්‍ය කරන්නා වූ පරිසරය සකස් වෙලා එන ක්‍රමතිය. ඒ ක්‍රම වේද අනුව තමයි ඒවා සකස් වෙන්නේ. ඒ වැනි තමන් ග්‍රහණය කළේ කොහොමද ලෝකේ? ඒ ග්‍රහණය කරගත්ත හැටියට ඒවා බලපාන. ලෝකී යමක් ග්‍රහණය කෙරුවා නම් මම කරගෙන මගේ කරගෙන බදාගෙන ඉඳ හැදුවා නම් හිමි කරගෙන ඉඳ හැදුවා නම් ඒව අනිකෙකුට පරිහරණයට දෙන්නේ නැතුව මමත්වයෙන් ගොඩ ගහ ගන්න බලනවා නම් ඒ ජාතිය කෙනෙකුට කවදාවත් තාවතින්සෙන් එහා දෙව්ලෝකයට සම්බන්ධ වෙන්න බෑ. ග්‍රහණයෙහිවත් ග්‍රහණයට හේතු වෙන ග්‍රහතාරකා කොහෙද හිටින්නේ? ග්‍රහය කොහෙද ඉන්නේ? අන්නේ සීමාවේ තමයි ඉන්නෝ. ඒ සීමාවේ බලවේගයන්ට යටත් වෙන්න වෙනවා. අපි සසදෙදි කර්මයක් කරනකොට ග්‍රහණය කළේ මොනවද? ඒ ග්‍රහණය කරපු ඒවැය ස්වභාවයට අනුකූල විපාක වස්තු තමයි අපි ග්‍රහ වස්තු කියන්නේ. හැබැයි ලෝක සත්‍යයක වරද්දලා තේරුම් ගන්න තැනක් තියෙනවා. මොකද්ද? අර කර්ම වේගය අනුව සකස් වෙච්ච ලෝකයේ විපාක දෙන්න සකස් වෙනකොට ඒක නොදකින ලෝක සත්‍යෝ හිතනවා. ඔය කේන්දරයක් එහෙම බලලා ගිහිල්ලා අහගෙන මේ හෙනතුරා කාලකන්‍ය අසත්පුරුෂයා මේකවට කරදර කරනවා. ඒකවට අපල කරනවා. ඕ වගේ නිකන් පුද්ගලිකව ග්‍රහ වස්තු වල දොස් කියන සිතක් තියෙනවා. යථාර්ථයේ වහගෙන ඔන්නම දොස් කියන අය නිසා තමයි බුදුරජාන් වහන්සේ පෙන්වුවේ ඔබලා කරපු කර්ම වේග ඔබලට ඵල දෙනවා ග්‍රහ වස්තු මොනවා කරන්නද කියලා. කිංකාරී සාති තාරකා කියලා වචනයක් අල්ලගෙන අදත් ඒකේ අර්ථය තෝරා ගන්න බැරුව තාරකාවල කිසිම බලවේගයක් නැහැ ඒක පුස්තක වාදයක් කිව්වා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා කියලා වැරදි ආකල්පයක් වෙනවා. ඒ උන්වහන්සේ කොයි වෙලාවකත් පෙන්ලා නැහැ ඒවා හිස් දේවල් කියලා. ඒ කර්ම වේගයේ සකස් වෙන ආකාරය මිනිසු මුලාවටපත් වෙලා තමන් කරගත කර්මයේ විපාක එනකොට ඒව අතරින් එන්නා වූ ශක්ති විශේෂ එනකොට හිතනවා ඒ දුර පේන්නේ නැති නිසා ඒක අදාහ ගන්න හැකියාවකුත් නැති නිසා ඒ ග්‍රහ වස්තු තමයි මේ වැඩේ කළේ කියලා. දැන් මේ සමහර මිනිස්සුන්ට එන හදිසි කෝපයක් තියෙනවා. අත්තාන රෝපේ කියලා අපි එකට කියන. මේ අත්තාන රෝපේ ආපුහා මහා මෝඩ වැඩ කරනවා සමහර මිනිස්සු. බැරිලා හරි පාරේ යනකොට ගලක කකුල එහෙම හැපුණොත් ඇඟිල්ලකට කකුල ටිකක් රිදුනොත් පුළුවන් හයියෙන් ගලට පයි ගහන්න. එහෙම මිනිසුත් ඉන්නවා. අල්මාරියක පෙට්ටියක කණුවක එහෙම උරුව හැපුණොත් ඒකනම් ගහන මිනිස්සු ඉන්නවා. දැන් වරදකාවිද කියලා බැලුවොත් එහෙම ඒ මනුස්සයාගේ නොදැනුවත් යම් කිසි අවසිහියේ කටයුතු කරපු සිහි කල්පනාවෙන් තොරව කටයුතු කරපු නිසා තමන්ම කරපු වරදට තමන් ඔය වගේ දේවල් අහු වෙනවා. ඊට පස්සේ අර බාහිරේ තියෙන වස්තුවෙන් බලි ගන්න හදනවා. මෙන්න මේ වගේ මනුස්සයෙක්ට අපිට කියන්න පුළුවන්. මනසියෝ මේ ඔළුව හැපරන්නේ කනුව මොනවා කරන්නද? ඔය ගල මොනවා කරන්නද? ගලේක හැපිලා හරියන්නේ මොඩ වැඩ කරන්න ඉපා කියලා කියන්නේ. ඒකෙන් අර මනුස්සයාට දැනුනේ පොඩි උනේ තුවාල උනේ අර ගලක් කනුවක් එහෙම එකක් නොතිවිලා නෙවෙයි. ඒවා තිබුණා. ඒවා ස්පර්ශ වෙලා මේවට බැදිලා වැදිලාම තමයි එහෙම වෙන්නේ. වැදුනොත් එහෙම වෙන හැකියාවක් ස්වභාවයක් ඒවෑ තියෙනවා. අන්න ඒ වගේ දෙයක් තමයි කර්ම වේග කියන්නේ. ග්‍රහ වස්තු වල තියෙන බලය කියන්නේ. ඉතින් ඒ විලාදි අපි ඒවට බැලලා හරියන්නේ නැහැ, දොස් කියලා හරියන්නේ නැහැ. කවුරුහක් ග්‍රහ වස්තු කියා මේ ලෝක අජීවී වස්තු ලැහැත් වෙලා නැහැ අපිට කරදර කරන්නේ. අපි ඉතින් කරමු කර්ම වේග තමයි. ඒවා අතරින් එන්නේ වෙන මොකෙන් එන්නේද? ඒ අතරින්ම තමයි කර්ම වේග එන්නේ. අපි ඒක ලක්ෂණයක් අපිට දැනගන්න පුළුවන්. ඒ කර්ම වේගයේ එන ආකාරය දැක්කහම අපි කරා හොදක් හෝ නරකක් ගලා එන හැටි දැක්කහම අන්නේ ක්‍රමවේදයේ තුල තියෙනවා. අපිට අර දිවස නොතිබුණා කරපු කර්මය නොබෙරුණා ඒකේ න්‍යාය ධර්මයක් දකින්න පුළුවන් වෙනවා. සිද්ධ වුණේ යමක් යම් ආකාරයෙන්ද ඊට අනුකූල දෙයක් හතරේ කරලා තියෙන්න ඕන. ඊයනු තමයි ඒක එහෙම වෙන්නේ. ඒක එක්තරා ක්‍රමවේදයක්. සකස් වෙන්නේ අන්න එහෙම. ඉතින් අනන්තරයක් කියලා අපි කිව්වේ මොකද්ද? ඔය සසිරෙදී කරන ලද කර්මවේගය. ඔය කර්මවේග නිකන් පල දෙන්න බෑ. ඒකට අවශ්‍ය පසුතලයේ ගොඩනැගිලා හැදෙන්න ඕන. අන්නේ පසුතලය ගොඩනැගිලා සකස් වෙලා ආපුවාම එවනු පසුතලයක් තුළ තමයි ඒ කර්මවේග විපාක වශයෙන් ක්‍රියාත්මක වෙන්නේ. යම්කිසි ප්‍රයෝග සම්පත්තියක් මුල් කරගෙන නැල නූලක් තියෙනට පුළුවන් අන්නේ හැදෙන පසුතලයේ තමන්ගේ සම්‍යක් ප්‍රයෝගයන්ගේ යහපත් පැත්තෙන් කටයුතු කරලා සීනුවනින් තේරුම් අරන් ඒ වගේ පසුතලයන්ගෙන් පුළුවන් තරම් ඈත් වෙන්න. වැඩි හරියක් මේ පසුතල අපි නොදැනුවත්කම නිසාම අපි නිර්මාණය කරගන්නේ. පූර්ණ කර්ම වේගයම හදලා දෙනේව නෙමෙයි. අපේ නොසැලකිලිමත්කම නිසා අපි එහෙම දේවල් වලට හේතුකාරක වෙන කටයුතු වලට ඉඩ දීලා නිදැල්ලේ ඉන්නවා. අන්තිමට මොකද වෙන්නේ? අපේ නොසැලකිල්ලෙම ගැළපෙන පහුගලයක් හැදෙනවා. එබඳු විපාකයන් එන්නේ. වැඩි හරියක් කරන්නේ නරක විපාකෙනේ. අන්නේ පහුගලිය හැදුවට පස්සේ මොකද වෙන්නේ? අර සසල කරන ලද පාප කර්ම, අනන්තර වශයෙන් තිබිච්ච පාප කර්ම හැදුව සමනන්තරයට ඇදිලායි. අනන්තර සමනන්තර ප්‍රත්‍ය දෙක එක් වෙන්න ඕන ක්‍රියාත්මක වීමක් වෙන්නේ. එකකින් විතරක් බෑ. එහෙනම් මේ දෙක ක්‍රියාත්මක වෙනකොට මොකද වෙන්නේ? විපාක වශයෙන් ප්‍රතිඵලයක් මතුවලා එනවා. ඔය ආකාරයෙන් තමයි කර්ම වේගයක් අපිට ඵල දෙයි. නොපෙනෙන හේතුවක් ඔය ආකාරයෙන් තේරුම් ගන්න ඕන. දැන් හොර වැඩක් කරනකොට, පිරිත වැඩක් කරනකොට වඩපිට බලන්නේ. ඒ කැලලා තියෙනවා. පොඩි උපමා විතර ඕවා නෙමෙයි උගල් ලොකු වැඩ කරන්නේ. වටපිට බලනවා පොඩ්ඩක් කල්ල රහ තියෙනවා නේ වැඩියෙන් ගන්න හිතුනොත් එහෙම කවුරුහක් බලා ඉන්නවාද කියලා. කවුරුවක් නැත්නම් හරි වාසි. ඉදර ගත කැලලක් කල් තිබ්බ තිබ්බේ කවුකෙකින් නැහැ. කවුද මේ කෑවේ? කඩත් වහගෙන සද්දනද කපලා ගිල්ලා නිකන් ඉන්නේ. හොයන්න බෑ කාපු එක. හැංගිලා කරපු හොරකවට හැංගිලා විදිහට විපාක එනවා. හොරෙන් කෑවනම් තොරෙන් විපාක විඳපන්. කාටවත් පේන්නේ නැහැ විපාක. මල පෙරේ තියාගලා දුක් විඳිනවා කාටවත් පේන්නේ නැහැ. කොහොමහා දුකක් විඳිනවා කෑ ගහනවා ඇහෙන්නේ. දිනේ කෙක දිලා හොරකම කරන්න ගියා මොකද කරන්නේ? සද්ද කරන්න එපා සද්ද කරන්න එපා. කෑ ගහන්න එපා ඉතින් සද්ද නැහැ. සද්ද නැතුව ඉඳලා ඉතින් හොරකම කළාට පස්සේ පෙරේතයලා කොච්චර හයියෙන් කෑ ගැහුවත් පිහිටක් ගන්න සුදුසුයෙකුට ඇහෙන්නේ නැහැ. අර කර්ම වල ක්‍රියාත්මක වෙන්නේ නැහැ. අඬනා දුක් වේවි තමගේ අනෝලා කිව්වට ඒකට පිහිටක් ගන්න පුළුවන් මිනිස්සෙකුට ඒ සද්දේ අහන්න දෙයක් නැහැ. ඇහෙන්නේ. ඒ කර්ම වීගේ හැටි. කර්මයේ කලී අම්මාකාරයක්ද විපාක දෙන්නේ ඔය විදිහට. ඉතින් ඔබ හොඳින් තේරුම් ගන්න ඕනේ. ඒක හේතුඵල රටාව හැදෙන්නේ එහෙමයි. ඉතින් නරක වැඩ පුළුවන් තරම් නොකර යථාර්ථවත් දැනගෙන යහපත් දේ කරන්න තේරුම් ගන්න ඕනේ. තේරුම් ගන්න බැරි නම් නැවතත් ඒවා විපාක නැහැලා වැඩිපුර විස්තර නැවත ලබා ගන්න.